අද අපි මේ ධර්මානුශාසනාවදී විශේෂයෙන් කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුළ ඉතාම ධනවතෙක් වෙන්නේ කොහොමද ශාසනික ක්‍රමයේ තුළ අපි සමාජයේ ධනවතා පොහොසතා සල්ලිකාරයා මෙයා බොහොම සුපිරි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා අපි කතා කරන සමාජයේ මේ භෞතික සම්පත් වලින් ධනවත් වූවන් අතර ඔවුන් සැබෑ ජීවිතේ ඔවුන්ගේ මානසික ජීවිතේ ඔවුන්ගේ අභ්‍යන්තරයේ තිබිලා බැලුවොත් ඔවුන් සාමාන්‍යයෙන් අන්ත දෙවිඳන් බවට පත් වෙන්න පුළුවන් මානසිකව සමහරව ඉන්නවා සල්ලි කෝටි ගණන් තිබුණත් මානසික සහනය නැහැ හැම වෙලාවෙම හිතේ දුකෙන් ඇලු කඳුලින් පසුතැවීමෙන් ජීවිතේ විශාල ප්‍රශ්න ගැටලු අසරණකම් මැද්දේ ලෝකයට පේන හිනා වෙලා ඉන්නවා මානසින් විදෝනෝ සමහර දිනෝ මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ මානසික සහනයක් නැත්නම් මේ කතාව ඉතා සුපිරි ජීවිත ගත කරන ගෙවල් දොරවල් යාන වාහන සල්ලි ව්‍යාපාර ඇති තරම් තමන්ට තියෙන මේ ලෝකේ අපි භෞතික වශයෙන් බොහෝම ධනවතුන් කියලා සැලකෙන පුද්ගලයෝ තුල ඒ මානසික අසරණ භාවයත් එක්ක ඔය කතාව වුණොත් කියනවා කිසිම මානසික සහනයක් නැහැ මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ හිතේ සහනයක් නැත්නම් එහෙමනම් අපිට පේනවා මිනිස්සු සැප කියලා හිතාගෙන සැප හොයන්න කියලා හිතාගෙන මේ භෞතික දේවල් පස්සෙම මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් ධනය මේවා පස්සෙම දියුණුව 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 කියලා හිත හිත ජීවිතේම දවල් ගාය නැතුව දුවදුවා ගියත් ඒවෙන් මානසික සහනය කියන එක ලබන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්වෙයි සන්තුට්ඨි පරමං ධනං සතුට මානසික සහනය පරම ධනය ඒ ධනයත් එක්ක බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ආර්ය ශ්‍රාවකයන් සැබෑම බුද්ධ ශාසනය තුල ධනවතුන් බවට පත් වෙන්නේ කොහොමද කියලා කාරණා හතක් පෙන්වලා දීලා තියෙනවා අන්නේ කරුණු හත ඔබ තුල තියෙනවා නම් ඔබ මේ ලෝකේ සැබෑම ධනවතෙක් ඔබ මේ ලෝකේ මේ බුද්ධ ශාසනය තුල සැබෑම ධනවත් ජීවිතයක් ගත කරන කෙනෙක් අන්නේ කරුණු හත ඇති කරගන්න ආකාරයයි අද අපි මේ ධර්මානුශාසනාව තුළ කතා කරන්නේ දැන් භෞතික දියුණුව අපි ගමු ඉස්සෙල්ලා යාන වාහන තියෙන හොඳ ගෙවල් දොරවල් ඉඳ කඩන් තියෙන කාටවත් ණය නැති ව්‍යාපාර තියෙන මිල මුදල් තියෙන කෙනෙක් ඒකත් ඔහුගේ උත්සාහය වීරිය පිණේ ප්‍රතිඵලයක් හැටියටයි ඔහු උපදවා ගන්නෙ බුදුරජාණන් වහන්සේ එවැනි වීරියෙන් ධනිය උපයන ධාර්මිෂ්ඨ ජීවිත ගත කරන ශ්‍රාවකයන් අගය කරනවා හම්බ කරන්න එපා කියලා කොහෙවත් නැහැ ඒ නිසා සමාජය අපිට පේනවා මේ සමහරු වැරදි මත ධර්මීය තුල ඔවුන් හිතාගෙන ඉන්නේ සල්ලි වැඩිපුර තියෙනවා නම් තණ්හා වැඩි වෙනවා කියලා. එහෙම එකක් කොහෙවත් නැහැ. සමහරු කියනවා ඔච්චර හම්බ කරන්න ඕනේ. ඔය නිකන් තණ්හා වැඩි වෙනවා හම්බ කරන්න හම්බ කරන්න. හම්බ කරනකොට තණ්හා වැඩි වෙනවා නම් එහෙනම් හම්බ කරන්නේ නැතුව ඉන්නකොට තණ්හා අඩු වෙන්නේ නැහැ. එහෙම අඩු වෙන්නේ නැහැ. එහෙනම් අතේ සතයක් නැති දීන් දෙක්ගේ තණ්හාව අඩුම වෙලා තියෙනවානේ. එහෙම ඒ තණ්හාව ප්‍රහාණය කරන ක්‍රමය ඒක නෙමෙයි. ඒ නිසා ඊළඟට සමහරු අතහරින්න අතහ දැන් අපි ධර්මයේ බුද්ධ ශාසනය තුල ධර්මයේ අපි කතා කරන අතහැරීම ගැන. ඒ අතහැරීම ගැන කතා කරන්නේ දැන් සමහරු මේ වචනේ අල්ලගෙන අතහරිනවා කියන වචනේ අල්ලගෙන ඕම් හිතනවා ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ කතා කරනවා නම් ධර්මානුකූල ජීවිත ගත කරනවා නම් අතහැරීම ගැන කතා කරන කෙනා මේ සියල්ල අතහැරලා මේ එකක්වත් මට එපා මේවා ඔක්කොම අනිත්‍යයි කියලා නිකන් බලාගත්තුවත බලාගෙන නිකන් හින ගැහුවා වගේ එහෙම ඉන්න චරිතයක් කියලා තමයි සමහර විට ඒක ඉතාම වැරදි අදහසක් සියල්ල ඇතිතන ඒවට නොවැළී ඉන්න දක්ෂණං අන්නයා අතහැරීම පුරුදු කරගත්ත කෙනෙක් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන උත්තාන සම්පදා උත්සාහයේ නැගී සිටින්නේ හම්බ කරන්න ඉපා කියලා කොහෙවත් නැහැ. උත්සාහයෙන් දියුණුවෙන්. ඒ නිසා බෞද්ධයන් ආර්ථික අතින් ශක්තිමත් වෙන්න දියුණුවෙන්න උත්සාහ කරන්නට ඕන. ව්‍යග්ගපාටි සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ තාම ලස්සනට පෙන්නවා උත්තාන සම්පදා. උත්සාහයෙන් නැගී සිටින්නේ කොහොමද? බාහාබර පරිචිත තමන් උත්සාහයි තමන්ගේ අතපය වෙහෙසලා දහදිය මහන්සියෙන් වෙන්න පුළුවන්. සීලෝ වකිතා දහදිය වගුරෝලා. තමන් සමහර වෙලාවට කෘෂිකර්මයෙන් වෙන්න පුළුවන්, වෙළහෙල දාමකින් වෙන්න පුළුවන්, රාජ්‍ය සේවයෙන් වෙන්න පුළුවන්. තමන් කරන ඕනෙම රැකියාවක් තුල බුදුරජාණන් වහන්සේ පෙන්වනා තත්ත දක්කෝ ඔහු දක්ෂෙක් වෙන්න ඕනේ. තත්ත්වෝපාය විමර්ශන උපාය සීලී නුවණකින් යුක්තව ඒ තුල අලංකාතුන් අලං සංවිධාතුන් එයා හොඳ සංවිධාන සීලී හොඳ කළමනාකරන දක්ෂතාවයක් ඇති තමන්ගේ ව්‍යාපාරේ තමන්ගේ ශේෂ්ත්‍රයේ තුල ඉහළටම දියුණුව කරා යන දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ වෙළහිල දාමක් කරන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාරේ ඒ වෙළදාම් පැත්තෙන් ඉහළටම යන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. උත්සාහය ඔබ කෘෂිකර්මයේ දෙනවා නම් හැමදාම කුඹුරම කොට කොට ඉන්නේ නැතුව ඒ කෘෂිකර්මයේ තුල නව සොයා ගැනීම, නව උත්පාදන කොහොමද වැඩිපුර අස්වැන්නක් ලබන්නේ? ඒක නව නිපැයුම් හැටියට ලෝකෙට අපි හඳුන්වලා දෙන්නේ කොහොමද? අලුත් තාක්ෂණයත් එක්ක මේක දියුණුව කරාගෙන යන්නේ කොහොමද? අන්නේ නුවණත් එක්ක ඔබ මේ ශේත්‍රයෙන් ඉහළටම යන්න ඔබ දක්ෂ වෙන්න. වෙළඳ ව්‍යාපාරිකයෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්, ප්‍රකෝටිපතියෙක් බිලියනපතියෙක් වෙන්න පුළුවන්. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පා කියලා තියෙන්නේ නොකල යුතු මිත්‍යා ආජීව වෙළඳාම් කීපයක් පෙන්නවා. ඒක සම්මත ලෝකේ බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි මේ ලෝකේ මොලේ තියෙන ඕනම කෙනෙකුට සාමාන්‍ය දැනුමේ ලෝකෙ දිහා බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේව මහා නරක ව්‍යාපාර, මේව මහා පහත් දේවල්, මේව මහා අමානුෂික දේවල් කියලා. දැන් බලන්න වහල් වෙළඳාම් බුදුරජාණන් වහන්සේ නොකල යුතු වෙළඳාමක් හැටියට පෙන්නවා. වහල් වෙළඳාම් මනුස්සත්වයේ ගරු කරන හිතක් පපුවක් තියෙන ඕනම කෙනෙකුට ඒක තේරෙනවා. මේක වැරදි දෙයක්. කොච්චර හම්බ කරත් මේක මහා පහත් දෙයක්. බුදුරජාණන් වහන්සේ නොකල යුතු වෙළඳාමක් හැටියට පෙන්නවා. ඊළඟට අවියාවිද වෙළඳාම. ලෝකේ විශාල ධනයක් උපයන්න පුළුවන් වෙළඳාමක් වෙන්න පුළුවන්. අද ලෝකේ බලවත් රටවල් ලෝකේ බලවතුන් බවට පත් වෙන්නේ නවීන අවිරාවිද අවියාවිද වෙළඳාම් යුද්ධ ඇති කරලා ද්වේෂයේ වෛරයේ වපුරවල රට රටවල් අවුලවල ආයුධ ටික විකුණගෙන බලවත් වෙන්න පුළුවන්. ඒක බොහොම ග්‍රාම්‍ය දෙයක්, හීන දෙයක්, පහත් දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒක නොකළේ මොකද? මානසික සහනයක් නැහැ. දැන් ඔබම හිතන්න ඒවැන් කොච්චර හම්බ කරත් මානසික විදවන්නේ නැද්ද කියලා මිනිස්සු. වහල් වෙළඳාමෙන් අතට සල්ලි ආවට ඒ මිනිස්සයා විදෝනවා. ඒ කර්මයේ විපාකේ සමාට මෙලවත් ලෙඩක් හැදුනහම එකතැන් වුණහම තමන් විදෝනවා. අවියාවිද විකුණලා වෙළඳාම් කරාට මිනිස්සු මරලා උපේන සල්ලි වලින් ඒ මිනිස්සයා එක විදවනවා. ඒ නිසා නොකළ යුතු වෙළඳාම් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. වසවිස වෙළඳාම්, මද්ද්‍රව්‍ය මත්කුඩු වසවිස, ඒවා සමාජයේ ලෝකයේ ඕනම සම්මත ලෝකයක මේක පහත් දෙයක්, වැරදි දෙයක්, මේක නීති විරෝධී දෙයක්. ඒක මිනිස්සු හැංගිලා මේවට දඬුවම් තියනවා. ලෝකේ සමහර රටවල මද්ද්‍රව්‍ය වලට මරණ දඬුවම් එහෙම වෙනවා. සමහර රටවල ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම වෙනවා. සමහර මොන ක්‍රමවලින් හරි බේරිලා හැංගිලා නීතියෙන් පැනලා ජීවත් වෙන්න උත්සාහ කරත් ඔවුන් මෙලව ඒ මුදල් වලින් සැප විඳිනවා නෙමෙයි, විඳවනවා. බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් හැටියට පෙන්වුවේ මානසික සහනයක් නම් ලැබෙන්නේ නැහැ. ඊළඟට මස් පිණිස සතුන් ඇති කිරීම. හිතක් පපුවක් තියෙන කෙනෙකුට, මෛත්‍රී සහගත කෙනෙකුට, සත්වයන් ගැන ආදරේ කරුණාව පුරුදු කරන කෙනෙකුට තමයි තේරෙනවා මේක වැරදි දෙයක්, පහත් දෙයක්, ඔහු අකුසල රැස් වෙන දෙයක්. ඒ නිසා මෙන්න මෙවැනි වහල් වෙළඳාම් මත්ද්‍රව්‍ය වෙළඳාම්, මත් කුඩු වෙළඳාම්, අවි ආයුධ වෙළඳාම්, මස් පිණිස සතුන් ඇති කිරීම, මෙන්න මේ වගේ දේවල් නොකළ යුතු පහත් වෙළඳාම්. අන්න ඒවෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ වගේ දේවල් කරන්න එපා. ධාර්මිෂ්ඨව හම්බ කරන්න. හම්බ කරන්න එපා කියලා කොහෙවත් නෑ, තණ්හා වැඩි වෙනවා කියලා. ඒ ධර්මයේ නොදන්න සමාජයේ වචනය පිටින් බලලා ගැඹුරු අර්ථයක් නොදැනගෙන මේ ධර්මයේ තුල අතහැරීම කියන්නේ මොකක්ද කියලා නොදැනගෙන ඒ කියන දේවල්. ඒ නිසා ඔබ ඔබේ ශේෂ්ත්‍රයේ තුල ඔබ අධ්‍යාපනයෙන් නම් ඉහළටම අධ්‍යාපනයෙන් දියුණුව කරා යන්න. ඔබ වෙළඳලා ව්‍යාපාරවල නියැලෙනවා නම් ඔබේ ව්‍යාපාරයේ දියුණුවේ හිණි පෙත්තටම අරගෙන යන්න ඔබ උත්සාහ කරා. ඔබ වෙනත් ඕනෑම ආකාරයක රැකියාවක යෙදෙනවා නම් ඔබ එකෙන් ඉහළම දියුණුව කරා යන්න උත්සාහ ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා සියල්ල ඇති තැන කොහොමද නොඇලී ඉන්නේ. ඒ සියල්ල දියුණු කරගත් අන්න ධර්මයේ හැසිරෙන කෙනා මොනතරම් ව්‍යාපාර තිබුණත් මොනතරම් යාන වාහන අපි ගමු ලෝකේ තියෙන සුපිරිම වාහන පරිහරණය කරන කෙනෙක්. ප්‍රයිවට් ගුවන් යාන පවා අපි දන්නවා ලෝකේ ඉහළ ධනවතුන් පෞද්ගලික ගුවන් යාන, පෞද්ගලික හෙලිකොප්ටර් ඔවුන්ට ඒවා තිබුණා කියලා මැරෙනකොට අරගෙන යනවා නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආදීනව දස්සාවිනු. අන්න ගිහි ශ්‍රාවකයන් ගිහි ජීවිතයේ තුල මොනතරම් භෝග සම්පත් ඉපයුවත් තවන්ට ගෙවල් දොර හතරක් දාලා අපි හිතමු බිමට මණික් අතුරලා තිබ්බා කියලා මාලිගාව. ඒ මොනවා තිබුණත් මේ සියල්ල අතහැරලා මං කරපු පින්පව් කුසල් අකුසල් එක මට පරලොව යන සිද්ධ වෙනවා කියන අවබෝධයෙන් ජීවත් වෙන්න. අන්නේ අවබෝධය අවශ්‍යයි. ආදීනව දස්සාවිනෝ රජ මැදුරේ හිටියත් නිතර හිතන්න මේ අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. මේ තනතුරු නම්බුනාම ගෞරවනාම ව්‍යාපාර ගොඩනැගිලි ගෙවල් දොරවල් සේවකයෝ පිරිස පරිවාර සම්පත්තිය මේ සියල්ල මට යම් දවසක අතහරින්න වෙනවා. අද වෙන්න පුළුවන්, හිට වෙන්න පුළුවන්. හුස්ම ටික යනකොට මේ සියල්ල මට අතහැරලා මම රැස් කරගත්ත කුසලා කුසල කර්ම අරගෙන මම සංසාරේ යන කෙනෙක්. අන්නේ අවබෝධයෙන් කාමයන් පරිහරණය කරන්න දක්ෂ වෙන්න. ඒ අවබෝධයයි වැදගත්. ඒ අවබෝධයේ තියෙන කෙනාට රත්තරන් මාලිගාවක පවා නොවැළී ඉන්න පුළුවන්. මොනතරම් සැප සම්පත් මැද පවා ඒවැ නොවැළී තමන්ගේ ගමන තමන්ගේ අරමුණ කරා තමන්ට යන්න පුළුවන්. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා හිඟන්නේක් නෙමෙයි. අනාථපිණ්ඩික සිටුතුමා එදා හිටපු සැවැත් නුවර දඹදිව සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රාජ්‍ය කෝසල රාජ්‍ය. කෝසල රාජ්‍ය අගනගරයේ තමයි සැවැත් නුවර. මේ රාජ්‍යයේ කොසල් රජුරුවන්ගෙන් සිටු තනතුර ලැබෙන්නේ නගරේ ධනවත්ම කෙනාට. නගරේ වැඩිපුරම ධනෙ තියෙන කෙනා පළවෙනි සිටුවරයා වෙනවා. නගරේ දෙවනියට වැඩිපුරම ධනෙ තියෙන කෙනා දෙවනි සිටුවරයා වෙනවා. දැන් අපි සාමාන්‍ය රටක අපි ගණනය කරනවා. ලංකාවේ පළවෙනිම කෝටිපතියා දෙවනියා තුන්වෙනියා ඔබ අහලා ඇති. එතකොට මේ ආසියාවේ ධනවත්ම කෙනා ලෝකෙම ධනවත්ම කෙනා. එතකොට ඒ පුජ්‍යලයන්ගේ ධනය, ඔවුන්ගේ දියුණුව, ඔවුන්ගේ ව්‍යාපාර, එතකොට මේවා ගැන අපි ලෝකේ කතා කරනවා. ඒ වගේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව සොළොස් මහ ජනපද අතර කෝසල රාජ්‍යයේ ධනවත්ම කෙනා සිටුවරේ අනාථපිණ්ඩික කියන්නේ. හැබැයි ඔහු ධනය හම්බ කරාට ඔහුට නමකුත් පට බැඳුණා සංසාර පින නිසා. පින්වන්තයාට තමයි ඒ සසර පිනට ලැබෙන්නේ. ඒ ලැබෙන කෙනා බොහෝ අය සංසාර පුරුද්දට පින් කරනවා. අනාථපිණ්ඩික අනාථයන්ට, අසරණයන්ට, දුගී මගී යාචකයන්ට නිතර දන් පැන්දෙනවා, උදව් උපකාර කරනවා. ඒ අයට නිතර පිහිට වෙනවා. හැම වෙලාවෙම ඔවුන්ට ආහාර පාන ආදියෙන් දන් වැටවල් පවත්වන. ඒ නිසා මිනිස්සුම කියන්න ගත්තා එයාගේ ඇත්ත නම සුදත්ත. හැබැයි මිනිස්සු කියනවා අනාථපිණ්ඩික. මේ අනාථයන්ට නිතර පිඬු දෙන ආහාර දෙන මහා පින්වන්තය අනාථ පින්ඩික ගෞරවයක් පින්තුනි මතක තියාගන්න දන් දෙන කෙනාගේ කීර්ති රාවේ ලෝකේ පුරාම පැතිරිලා යනවා. දැන් මේ අනාථ පින්ඩික නාමය අදට මේ කීර්ති රාවේ පැතිරෙන්නේ නැද්ද? අදටත් අවුරුදු 2500 ගානකටත් එහා ඉතිහාසයේ එදා දන් දීපු ඒ මහා සිටුවරයාගේ ඒ උතුම් කීර්ති රාවේ අදටත් අපි බණට කියනවා. ඔය නම කොච්චරනම් මිනිස්සු බණවල් වලට අහනවද? මනුස්ස ලෝකෙ නෙවෙයි දෙව් බමුණු අතර පවා ඊ අනාථ පිණ්ඩික කියන නාමය අදටත් රැව් පිළිරැව් දෙන්නේ ඒ දානීය ආනිසංස. එතකොට 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හදලා ශාසනයට පූජා කරා. සල්ලි තිබ්බ නිසානේ 54 කෝටියක් පුංචි මුදලක්ද? එදා රන් කහවණු 18 කෝටියක් අතුරලා තමයි ජේතවනේ හදන්න ඉඩම ගත්තේ වටිනාම භූමියක. නගර මැද්දේ රජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට අයිති වටිනාම ඉඩම රන් කහවණු ඉඩමේ අතුරලා ඉඩම මිල දීලා ගත්තා. අපි දන්නවා අද වුණත් දැන් අපි ලංකාවේ හිටමු නගරේ මැද ප්‍රධානම භූමිය සමාජ පර්චස් එක ලක්ෂ 50යි ලක්ෂ 100යි. එතකොට මේ වගේ නගරේ මැද තියෙන ඉහළම වටිනාකම් ඇති ඉඩකඩන් වල වටිනාකම් ඒ වගේ එදා 18 කෝටියක් රන් කහවණු ඉඩමේ අතුරලා ඉඩම මිල දීගත්තේ අනාථ පිණ්ඩික සිටුතුමා. තවත් 18 කෝටියක් වියදම් කරලා අංග සම්පූර්ණ ආරාම සේනාසනයක් කුටි සෙනසුන් බුදුරජාණන් වහන්සේට සඳුන් ලීයෙන් වහල හතකින් යුක්ත සුගන්ධ කුටියක් අපි කියන සත් මහල් ප්‍රාසාදයක් සුලං හමනකොට අර සඳුන් වහලවල් අතරින් එන සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට සුගන්ධ කුටියක් සඳුන් සුවඳ පැතිරෙන සුගන්ධ කුටියක් සඳුන් ලීයෙන් හැදුවා කියේ. එතකොට මේ තරම් අංග සම්පූර්ණ ආරාමයක් අද සාමාන්‍ය කෙනෙක් හිතුවපුවාම දැන් සුපිරි ආරාමයක් තමයි ඒක. 18 කෝටියක් වියදම් කරා ගොඩනැගිලි වෙනුවෙන් දානශාලා ධර්මශාලා සංඝාවාස සක්මන්මලු කුටි සෙනසුන් මේ අංග සම්පූර්ණ පහසුකම් හදලා තවත් 18 කෝටියක් වියදම් කරා මේ තමන් ගොඩනගපු ආරාමි ශාසනයට පූජා කරන පින්කමට. එහෙනම් අපිට පේනවා පින්කමත් ඒ සමහරු හිතන්න පුළුවන් ඔය පින්කම් වලට මොකද අපරාධි සල්ලි ඔය පින්කමට වියදම් කරන සල්ලි වලින් වෙන දෙයක් කරන්න බැරිය. හැබැයි අනාථ පිණ්ඩික සිටුතුමා ඒ වගේම මුදලක් වියදම් කරා ජීතවනේ සඳසතු කරලා පූජා කරන පින්ක මුළු නගරෙම සැරසුවා. කොඩි සේසත් දජපතාක නම් වල පාරවල් සැරසුවා. ඒ බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා නගරයට වඩිනකොට ඒ පාරවල් වල ඒ කාලේ බොහොම ලස්සනට සරසලා හැම තැනකම තුම්මං හන්දි හතරමං හන්දි වල දුගී මගී යාචකයන්ට එදා දන් වැටවල් පැවැත්තුවා. තමන් විවේද මේ මිනිස්සුන්ට ඇති තරම් කන්න බොන්න දන් සැදුණා. ජේතවනේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට රන් කෙණ්ඩියකින් ශ්‍රී හස්තයට පැන්වක් කරලා ඒ භූමියත් ගොඩනැගීමේ සියල්ල ශාසනයට සඟසතු කළ පූජා කරා. දැන් හිතන්න 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදලා පූජා කරේ සල්ලි තිබ්බ නිසා ධනවතෙක් නිසා ඔහු ව්‍යාපාරිකයෙක්. සෝවාන් වුණා. ඔබ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම බණහලා සෝවාන් වෙච්ච සිටුතුමා තමයි මේ මහා පින්කම කරේ. දැන් බලන්න ඔහුගේ කීර්ති රාවය පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා තීරණය කරනවා. සවැත්නුවර ජේතවනේ තමයි අපේ බුදුහාමුදුරුව වැඩිම කාලයක් වැඩ සිටියේ. ඒ නිසා හැම දේශනාවක්ම ජේතවනේ දේශනා කරපු හැම දේශනාවකම අනාථ පිණ්ඩික සිටුතුමාගේ නමත් ඒ බුද්ධ දේශනාවේ මුලට යොදන්න මහරහතන් වහන්සේලා සිටුතුමාට ගෞරවයක් වශයෙන් මේ බුද්ධ ශාසනයේ බබලවපු ඒ අනාථ පිණ්ඩික සිටුතුමාට ගෞරවයක් වශයෙන් යෙදුවා. සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ. දැන් බලන්න මේ වචනේ බුදුරජාණන් වහන්සේ ඒකන් සමයන් භගවා සාවත්තියන් විහෙරති ජේතවනේ බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ආයමත් කියනවා අනාථ පිණ්ඩිකස්සාරාමේ අනාථ පිණ්ඩිකස්සාරාමේ කියලා ආයමත් අනාථ පිණ්ඩික සිටුතුමාට ගෞරවයක් වශයෙන් දැන් බලන්න බණ කියනකොට අපි කොච්චර ඒ 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදපු මේ සිටුතුමාගේ නම අදත් ඒ දේශනාවල කී වතාවක් නම් ස්වාමීන් වහන්සේලා අතින් කියවෙනවද මිනිස්සු කොච්චර නම් අදටත් මේ නම සිහි කරද්දී සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙනවද ඒ මහා දානේ පින අදටත් ලෝකේ පුරාම රැව් පිළිරැව් දෙමින් කීර්ති රාවයක් හැටියට පැතිරෙනවා ඒ නිසා පින්නතුනි දානීය දන් දීම අතහැරීම කෝටි ගණන් ධනෙ තිබ්බ සිටුවරු මහා පින්කම් කරා විසාකා උපාසිකාව සෝවාන් වෙච්ච කෙනෙක් දැන් ඔබ මේවන් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ධර්මය අවබෝධ කරගත් අය මේ අනිත්‍යයි 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 මේ ඔක්කොම අනිත්‍යයි එකක්වත් වැඩක් නැහැ මේ කුණු වෙන ශරීරය මේකක්වත් වැඩක් නැහැ මොන හොදලා හරියන්නේත් නැහැ දැන් සමහරු හිතාගෙන ඉන්නේ මේ අනිත්‍යයි මේක අසුබයි කියලා මොන හොදන් නැතුව දක්මදින් නැතුව බලාගත්තුවත බලාගෙන වැරහැලියඳගෙන එතකොට තමයි සමහරු මේක අහන්නේ ඇයි මේ වාට සංසාරේ කලකිරලාද එපා වෙලාද ඒ සංසාරේ කලකිරලා නෙමෙයි ඒ මොකක් හරි මානසික රෝගයක් ඒ මේ ධර්මීය අවබෝධයක් නෙමෙයි මොකක් හරි ඔළුවේ ප්‍රශ්නයක් මානසික අවුලක් කියලා වෙනම මිනිත් ටිකක් අරන් දෙන්න ඕන ප්‍රශ්නයක් ධර්මීය අවබෝධය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිබ්බිදා අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ ඕක නෙමෙයි අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම තුළ ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම තුළම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් සිහි කිරීම තුළම නිබ්බිදා නිබ්බින්දම් විරජ්ජති අන්න නිබ්බිදාවත් එක්කම ඇති වෙනවා විරාගය විරාගය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන නොයල්ම ඇති වෙනවා ඒ නොයල්මම විරාගා විමුච්ඡති විමුක්තිය පිණිස කෙලෙසුන්ගෙන් මිදීම පිණිස උපකාර වෙනවා ඒ නිසා පින්වතුනි ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ තමයි ලස්සනටම ජීවත් වෙලා තියෙන්නේ ඇයි ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා ඒ අය යථාර්ථය හොඳින් දන්නවා දැන් බලන්න විසාකා උපාසිකා මේ බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව සෝවාන් වෙච්ච කෙනෙක් හැබැයි වටිනාම ආභරණයක් පැළඳගෙන හිටියේ ඒ කාලේ කෝටි ගානක් 9 කෝටියක් වටිනවා කියනවා මේල පළඳනා මේක බෙල්ලට දාන්න පුළුවන් එකක් නෙමෙයි ඒ තරම් වටිනා ඉන වටේ පැළඳගෙන ඉන්නේ බොහොම බර වටිනා මැණික් ඔබපු රණින් සකස් කරපු රන් ආභරණ එතකොට මේ සෝවන් වෙච්ච කෙනෙක් විවාහ වුණා දරුවෝ 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක් බොහොම ලස්සන ජීවිතයක් ගත කරා විසාකාව ගැන බොහොම ලස්සන තොරතුරු ධර්මයේ සඳහන් වෙනවා ඒ පවුලේ විවාහ වෙච්ච පවුලේ හැමෝම විසාකාව මිගාරු මාතාව හැටියට තමන්ගේ පරම්පරාවේ පවුලේම මිගාර පවුලේ අම්ම හැටියට සැලකුවේ ඒ විසාකාවට පුළුවන් වුණා අන්න අතහැරීම කියන්නේ විසාකාව තමන්ගේ 9 කෝටියක් වටින මේ පළඳනාව දවසක් බණහන් ඇවිල්ලා ජේතවනයේක ධම්මසභා මණ්ඩපයට ඇතුල් වෙන තැන සේවිකාවට මේක ගලවලා කාලි කියලා සේවිකාවක් හිටිය බොහොම විසාකාවගේ ඒ කටයුතු සම්බන්ධයෙන් ඒ බලාගෙන තමන්ගේ පෞද්ගලික ආරක්ෂක කෙනා හැටියට වගේ හිටිය බොහොම ධනවත් අය මේ කාලේ හිටපු ඒ සේවිකාවට තමයි බාර දුන්නේ මේ ආභරණේ මේක එළියෙන් තියලා යනකොට මතක් කරලා අරගෙන යන්න කියලා. සේවිකාව තමයි මේක ආරක්ෂාව තියෙති. බනහලා සේවිකාවටත් අමතක වුණා විසාකාවටත් අමතක වුණා. එදාර ධර්මය අහලා සතුටෙන් ධර්ම මානසිකාරේ ආපහු තමන්ගේ මාලිගාවට ගියා සිටුමැදුරට. දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුයි විසාකාවයි අතර වෙනස ඔතනින් හිතන සාමාන්‍ය පුතජන කෙනෙක් නම් බණහන් වාඩි වුණා සමහරු සිරිප්පු දෙක ඔළුවේ සිරිප්පු දෙක උස්සයිද ඔච්චර කෝටි ගණන් වටින ආභරණයක් සේවිකාවකට දීලා පැත්තකින් තියලා බණ අහනවාද? හිත හිතෙන් අල්ලගෙන ඉන්නේ. පුංචි දෙයක් වේවා. බෑග් එක, සිරෙප්පු දෙක. සමහරවිට පන්සලට ගිහිල්ලා අපි ගාව සිරෙප්පු දෙක නැති වුණා කවුරු හරි වැරදිලා දාගෙන ගියා. අහපු බණ ඔක්කොම ඉවරයි අර මිනිහයාට යදගෙන බැනගෙන පන්සලට ආපු ඔක්කොටම බැන බැන ආයන්. විසාකාව නිවසට ගිහිල්ලා එදා හොඳට නිින්ද ගියා. දැන් බලන්න හිතෙන් අල්ලගෙන නැහැ මේ කෝටි ගණන් වස්තුව මොනවා තිබුණත් නව කෝටියක වටිනා පැලඳනාවක් වුණත් හිතෙන් මේක අල්ලගෙන හිටියේ නැහැ. පහෝදා උදේ මතක් වුණා. සේවිකාවෙන් අහපුවාම කිව්වා අනේ දේවි අමතක වෙලා. කිව්වා කලබල වෙන්න එපා. ඔබ ගිහිල්ලා බලන්න ජේතවනාරාමේ ඔබ තිබ්බ තැන ඒ පළඳනාව තියෙනවද? තියෙනවනම් සංඝයාව දැනුවත් කරලා අරගෙන එන්න. නැත්නම් ඒකාන්තයෙන් ආනන්ද හාමුදුරුව තමයි ඔය දම්සභා මණ්ඩපේ කටයුතු එහෙම බාර වෙන්නේ. ඔය සුද්ධ පවිත්‍ර කරන කටයුතු බුදුහාමුදුරන්ගේ ආග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුව පරිස්සමට aran තියන්නේ නැති විසාකාවගේ කියලා ආනන්ද හාමුදුරුව දන්නවා. ආවහම දෙන්නේ සංඝයා මේ කටින් අල්ලලා කොහෙන් හරි අරගෙන තිබ්බනම් මං වෙනුවෙන් දෙන්න ඔබ ඉල්ලන්න එපා. ආපහු ඇවිල්ලා මට මේ කාරණේ කියන්න කියලා. ඒ වෙලාවේ සේවිකාව ගිහින් තොරතුරු බලාගෙන ආවා. අනේ ආනන්ද හාමුදුර aran තියලා විසාකාවගේ කියලා දැනගෙන ආවහම දෙන්න. මේක ඇවිල්ලා සේවිකාව කිව්වා විසාකාවනේ ඔබේ ආවරණේ ආනන්දයන් වහන්සේ පරිස්සමට aran තියලා. ඒ වෙලේ සාදුකාර දුන්නා. ආනන්දයන් වහන්සේ මේ සංඝයා මේ ආවරණේ අතින් අරගෙන යම් තැනකින් තිබ්බද මං වෙනුවෙන් හරි ඒක දැන් ශාසනයට අයිති දෙයක්. ඒ මහා සංඝයා වෙනුවෙන් මම මේක විකුණලා ආරාමයක් හදලා ශාසනයට පූජා කරනවා කියලා සාදුකාර දුන්නා. අන්න අතහැරීම. දැන් බලන්න ඊළඟ අතහැරීම තමයි බුද්ධිමත්ව මොලේ ඇතු අතහැරීම. දැන් ඒ කෝටි ගණන් වටින පළඳනාව මේක ආනන්ද හාමුදුරුවෝ aran තිබ්බා කියලා අනේ එහෙනම් ආනන්ද හාමුදුරන්ට පූජා කරනවා කියෙන්නේ නැහැ. මොකද ආනන්ද හාමුදුරුවෝ ඒක පළඳින්න නෙමෙයි. ඒ වෙනුවෙන් ගිහි අය බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මොකද අපි දන්නවා සමහර අය ස්වාමින් වහන්සේලාට දැන් ඔබ දන්නවා මම බක්කුල මහා සෑයේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉතා සුවිශේෂී බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් අපි ලංකා භූමියේදී කරන අඩි 130ක උස විශාල චෛත්‍ය මේ චෛත්‍ය අපි තැන්පත් වෙනේ ධාතුන් වහන්සේලා සැබෑවතුන්ට වන්දනා කරන දීප අවස්ථා. ඒ වගේම අපි ලංකාවේ බණට යනකොට බොහෝ අවස්ථාවල සමහරු ශ්‍රද්ධාව තමයි සමහරු හතරම්බන් සමහරු මුද්ද කරාමු දෙක අනේ හාමුදුරනේ මේක තැන්පත් කරන්න මේක ගන්න මේ උපහාන්සීට මම කවමද අපිට ඕන තැනක කියන්න පුළුවන් අපි කිසිම තැනක අපේ චෛත්‍ය වෙනුවෙන් රත්තරම් බඩු එකතු කරලත් නැහැ එකතු කරන්නේත් නැහැ අරගෙනත් නැහැ. එතකොට අපි ඒ ආයත ඒ වෙලාවේ පොලේ උපදින විදිහට කියනවා අම්මා ඔව හාමුදුරුන්ගේ අතට පූජා කරන්න එපා. මොකද හාමුදුරු කරාමු දාන්නත් නැමේ හාමුදුරු මුදු දාන්නෙත් නැහැ හාමුදුරු රත්තරම් බඩු පරිහරණය කරන්නේ නැහැ. අනේ නැහැ හාමුදුරනේ මේක ඔබ වහන්සේම තියාගන්න කියනවා. එතකොට හාමුදුරුව මේ කාර්යගෙන මේ රත්තරම් බඩු සාප්පු වලට ගිහිලා මේව මකවන්න ඕවා කරන්න හාමුදුරුන්ට ඒක සුදුසු නැහැ. බුද්ධිමත් කෙනා මොකද කරන්නේ? ඒක ශාසනය වෙනුවෙන් පූජා කරනවා නම් ඒ දෙයින් යම් කිසි අඩුගානේ ඒක විකුණලා දැන් ඒක Taman ශාසනයට පූජා කරනවා කියලා හිතුවා නම් ඒක විකුණලා එක්ක සිමින්ති කොට්ටයක් දෙකක් ගෙනහලා චෛත්‍යයට පූජා කරනවා. එක්කෝ ඒකෙන් යම් කිසි නෙළුම් මල වඳින දෙයක් අපි සමහර ශ්‍රද්ධාවන්තයයට අපි දැනුම් දුන්නා ධාතු ගර්භයේ තැන්පත් කරන්නේ අපි වඳින දේවල්. දැන් අපි ඔබ දන්නවා අපි බුද්ධ ප්‍රතිමා වහන්සේලා හත්තරෙන් හරි රිදීයෙන් වේවා ශෛලමය වේවා බුදු පිළිමයක් හැදුවොත් බුදු පිළිමයට අපි වඳිනවා. සිරිපතුල් සතහනට අපි වන්දනා කරනවා. බෝධීන් වහන්සේට බෝ පත්‍රයට අපි වඳිනවා. ධර්ම චක්‍රයට බුදුහාමුදුරුවෝ සිහි කරගෙන වඳිනවා. ඒ නිසා සමහර ශ්‍රද්ධාවන්තයි බුද්ධිමත්ව අපි දැනුම් දුන්නට පස්සේ ඔවුන් එකින් එක්ක බෝපත්‍රයක් හදලා එක්ක ධර්ම චක්‍රයක් හදලා නෙළුම් මල සමහරු සිලිපා සටහන බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා ඔවුන් රත්තරණයෙන් ගෙනල්ලා සෑ ගර්භයේ ධාතු තැන්පත් කරද්දී ඒ වෙනුවෙන් තැන්පත් කළ පූජා කරනවා. අන්න වඳින දෙයක්. දැන් අපි කවුරුත් කරාම්බ වලට වඳිනවද? මුදු තියලා මුදු වලට මල් පූජා කළා වදිනවද? කරේ දාගෙන හිටපු එක්කෝ සත්තරන් කැලි වලට අපි වදිනවද? අපි ඒවට වදින්නේ නැහැ. හැබැයි ඒකෙන් ධර්ම චක්‍රයක් හැදුවොත් අන්න ධර්මයේ සිහි කරගෙන බෝපත්‍රය සිරිපා සටහන අපි ඒකට වන්දනා කරනවා. තවත් තේරෙන්න ඔබට කියන්න අපි මැටි ගොඩක් දෙනවා මැටි කුලියක්. මේකට මල් පූජා කළා වදිනවද? අපි මැටි කුලියට වදින්නේ නැහැ. හැබැයි අපි මේ මැටි වලින්ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. සිරිපා සටහනක් අබනවා. අන්න දැන් අපිට ඒක දිහා බලපුවාම මේ මැටි ගොඩ කියලා නෙමෙයි අපිට පේන්නේ. අපි දකින්නේ මේ බුදු පිළිමයක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනවා. අපි මේ සිහි කරගෙන බුදු ගුණ සිහි කරගෙන බුදුහාඳුරු කියන සද්ධාවෙන් වදී. අපි ඔබට ලොකු ගලක් ගෙනත් දෙනවා. ඔබ ගලට වදින්නේ නැහැ. ගලට වදිනවා නම් මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ගලෙන් දක්ෂ ශිල්පියෙක් ලවා අපි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. එක්කෝ අපි සිරිපා සටහන අපි වැනි දෙයක් ඒ ගලෙන් නිර්මාණය කරාට පස්සේ දැන් අපි ඒ දකින්නේ ගලක් හැටියට නෙමෙයි. දැන් අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ දහසක් නිම්බල වලින් යුත් චක්‍ර ලක්ෂණයන් නියත සිරිපා සටහනක් මේ නිර්මාණය කරලා තියෙනවා. බුදු ගුණ සිහි කරගෙන අපි වන්දනා කරනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේට වන්දනා කරන අන්න ඒ වගේ. ඒ නිසා මොකද මේ කාරණේ අපි දැනුම් දුන්නේ ඔබ චෛත්‍යක හරි ධාතු ගර්භයක හරි අපි දන්නවා අපි විතරක් නෙමෙයි ලංකාව පුරා සෑයවල් චෛත්‍ය ධාතු නිදන් කරන පින්කම් ධාතු වන්දනා කටයුතු සෑ ගර්භී හතරැස් කුටු වේවා ධාතු ගර්භී වේවා මේවා තැන්පත් කරනකොට ඔබ වන්දනා කරන දෙයක් වැඳුම් පිදු කරන් සුදුසු විදිහට සකස් කරලා ඒක තැන්පත් කරන්න. සමහර අය මැරිච්ච අම්මා තාත්තගේ කනේ තිබ්බ කරාමුදෙත් ගිහිල්ලා ධාතු ගර්භේ තැන්පත් කරනවා. මේ වගේ දේවල් කරන්න එපා. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරලා බුද්ධිමත්ව ඔබ ජීවිතේ කටයුතු කරන. දැන් බලන්න විසාකාව මොකද කරේ? අර 9 කෝටියක් වටින පළඳනාව මේක දැන් ශාසනීයයි අයිති. හැබැයි ඒක ගෙනල්ලා වෙන්දේසි කෙරෙව්වා. බැලුව දවස් ගානක් අඬවිල ගහලා බැලුවා. බොහෝම ධනවත් අය නගරේ හිටියද ඇවිල්ලා බැලුවා මේක පළඳින්න තරම් කාය ශක්තියක් ඇති අය ඒ පවුල්වල හිටියේ නැහැ. අවසානයේ විසාකාව තමන්ගේම ආවරණේ තමන්ම 9 කෝටියකට තමන්ම ආපහු මිල දීලා ගත්තා. අරගෙන තවත් 9 කෝටියව දෙකක් වෙනම් වෙන කරා 27 කෝටිය. කහවණු 9 කෝටියකට ඉඩමක් ගත්තා. පූර්වාරාමේ හදන්න ඉඩම ගත්තා. කාමර 1000කින් යුක්ත අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් හැදුවා. දෙමහල් ප්‍රාසාදයක්. පූර්වාරාම. ඊළඟට ආරාමේ කොටි සෙනසුන් වල ඇඳ ඇතිරිලි ආදී සියලු පහසුකම් එක්ක මේ ආරාමේ සංඝසතු කළ පූජා කරන තවත් කහවණු 9 කෝටිය. 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමේ හදලා සාසනීය වෙනුවෙන් සංඝසතු කළ පූජා කරා. අන්න තමන්ගේ ආවරණයෙන් තමන් ශාසනිකව වටිනා දෙයක් කරලා ශාසනයට පූජා කරා. ඒ නිසා අන්න බුද්ධිමත්ව කටයුතු කරපු හැටි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ. ඒ නිසා පින්තුනේ මේ බුද්ධ ශාසනය තුළ ධනය, සල්ලි, ගෙවල් දරවල්, යාන වාහන, සැප සම්පත් ගිහි ශ්‍රාවකයෝ මේවා පරිහරණය කරනවා හම්බ කරනවා. හැබැයි ආදීනව දස්සාවින ආදීනව දකිමින් ඒව පරිහරණය කරත් ආදීනව සිහි කරත් මේ කාරණා එක්ක අද මේ ධර්මානුශාසනාවේදී අපි සිහිපත් කර ඔබට ඉතාම ධනවතෙක් වෙන හැටි ශාසනය තුල ඔබට කරුණු හතක් කියලා දෙනවා කියන. ඒ තමයි සත්ත ආර්ය ධනෙ. අපි කලින් කතා කරේ භෞතික වස්තුව තුල බුද්ධිමත් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ මේ ධනෙ පරිහරණය කරපු ආකාරය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔය භෞතික දේවල් වලින් ලබන්න බැරි උපරිම ධනයක් උපරිම සතුටක් ධනවතෙක් හැටියට උපයන්න පුළුවන් නම් මෙන්න ධනවත් වෙන්න තියෙන ක්‍රම ටික. පළවෙනි එක තමයි සද්ධා ධන. ඔබ සද්ධාවෙන් ධනවතෙක් බවට පත් වේ. නිතර බුදු ගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, තුනුරුවන් ගැන සද්ධාව හිතේ දියුණු කරා. ඔබ ඉතාමත්ම අද මේ කෝටි ප්‍රකෝටිපතිය ලෝකෙම බිලියනපතියෙකුට ලබන්න බැරි මානසික සතුටක් හිත තුල ඔබට උපදවන්න පුළුවන් අප්‍රමාණ පිනක්. ඒ නිසා ඔබ සද්ධාවෙන් ධනවත් එක්නා මේ ලෝකෙ සියල්ලන්ට වඩා මේ කාමයන්ගෙන් ධනවත් වෙන්න උත්සාහ කරන ලෝකයට වඩා ඔබ ධනවත් ඔබ සද්ධාවෙන් ධනවත් නම් ඊළඟට හිලි පවට තියෙන ලැජ්ජාව ඔත්තප්ප කියන්නේ පවට තියෙන බය හිලි ඔත්තප්ප මේ ලෝකයේ ඉහළම ධනවතෙක් වෙන්න අවශ්‍ය කරන කාරණා දැන් බලන්න සිල්වත්කම රැඳෙන්නේ ඔන්න ඔතන දුස්සීල කෙනෙක් නම් කොච්චර සල්ලි තිබ්බත් මානසික විදෝර ඔබ බලන්න ලෝකේ සමහර කෝටිපති වෙන්න පුළුවන් ජීවිත අසාර්ථකයි පෞල් ජීවිත අවුල් දරුවෝ සමහර වෙලාවට අවුල් පෞල් වල හැඬු අභ්‍යන්තරික විශාල ප්‍රශ්න ලෝකෙම ධනවත්තු බලන්න ඉහළම ධනවත් වෙන්න පුළුවන් පෞල් වල ප්‍රශ්න මානසිකව ලොකු අවුලකින් ඉන්නේ හැබැයි සිල්වත් නම් ඒ අය ජීවිතේ බොහොම සතුටේ පසුතැවෙන දෙයක් නැහැ ජීවිතේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නිති පන්සිල් රකින්න පොයේ උපෝසථේ රකින්න පවට ලැජ්ජාව කියන්නේ පවට බය ඔන්න ඔය දෙක තමයි හිරි ඔත්තප්ප ධනවත් වෙන්න නම් පවට ලැජ්ජාව පවට බය ඇති කරගන්න සල්ලි වලින් උපයන්න බැරි තරම් ධනය මානසිකව හිත තුල සතුටක් ඒ ධනෙන් ඔබට උපය ගන්න පුළුවන් ඊළඟට තමයි වීර්ය වීර්යවත් වෙන අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීර්ය අපි කියනවා සතර සම්‍යප්පදාන වීර්ය මේ වීර්ය ඔබ ළඟ තියෙනවා නම් ඔබ ගොඩාක් ධනවත් කෙනෙක් හිතට අකුසල් එනකොට ඒ අකුසල් හඳුනගෙන අකුසල් ප්‍රහාණය කරන්න වීර්ය තියෙන්න ඕන නෝපන් අකුසල් නෝපදවන විදිහට හිත තුලින්ම යටපත් කරගන්න වීර්ය තියෙන්න ඕන උපන් කුසල් දියුණු කරගන්න වැඩි දියුණු කරගන්න බලවත් කරගන්න වීර්ය තියෙන්න ඕන නෝපන් කුසල් උපදවන්න වීර්ය තියෙන්න ඕන මෙන්න මේ අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගැනීමේ වීර්ය ඔබ තුල තියෙනවා නම් ඔබ කුඩා ධනවත් කෙනෙක් ඊළඟ එක තමයි සුත දහම් දැනුම බණ පොත්පත් කියවලා නිතර බණ අහලා කර්ම කර්මඵල විශ්වාසී ලෞකික සම්මාදිට්ඨිය තුළ ඒ ධර්මයෙන් ඔබ ධනවත් කෙනෙක් බවට පත් වෙන දහම් දැනුම කාටවත් රවට්ටන්න බෑ පින්තුනි හරියට ධර්මයේ දන්න කෙනෙක් කවදාවත් නොමග යවන්න බෑ අපිට පේනවා ලෝකෙ මොන තරම් සල්ලි වලින් පොහොතෙක් වෙන්න පුළුවන් සමහරව අන්ධ මිත්‍යා විශ්වාස පස්සේ දුවන කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් සමහර වෙලාවට මිත්‍යා දේවල් වලින් අන්ධ වෙලා මිත්‍යා දෘෂ්ටි වලට පරණැල් වගේ තමන්ගේ ජීවිතය අහු වෙනවා ඒව පස්සේ හෙළ වෙන එක එක දිශාවල් වලට වැනි වැනි යන චරිත බවට පත් වෙනවා ඒ නිසා ඔබ ජීවිතේ දහම් දැනුම හොඳට ධර්මයේ දන්න කෙනා කාටවත් රවට්ටන්න බෑ කවුරු මෙන්න මේකයි ඇත්ත කියලා මොන බොරුව කිව්වත් ඒක අහනකොට මෙයාට තේරෙනවා මේ නම් ධර්මයේ නෙමෙයි මේක නෙමෙයි ධර්මයේ මේක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියටත් වෙන් කරලා හඳුනගන්නේ දහම් දැනුම තියෙන කෙනා අන්නේ නිසා කාටවත් අවට්ටන්න බෑ නොමග යවන්න බෑ බොරු වැරදි කියලා වැරදි දේවල් වලට පොළඹවන්න බෑ හරි ධර්මයේ දන්න කෙනා ඒ දහම් දැනුම ජීවිතේ මහා ධනයක් උහුට ඒ නිසා සුත ධන දවසකට එක බණක් දෙකක් අහන කාලයක් යනකොට ඒ දහම් දැනුම ජීවිතේ ඔබට මහ විශාල ආරක්ෂාවක් ආශිර්වාදයක් ඇති කරන ඊළඟ එක තමයි ත්‍යාගය අතහැරීම දන් දීම දානේ කියන්නේ මහා පුදුම නිධානයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සංසාරේටම නිධානයක් තැම්පත් කරගත්තා වගේ තමයි දන් දෙනවා කියන්නේ අනුගාමික පුණ්‍ය නිධානය කියන ඒක සසරේ සෙවණැල්ල වගේ නිවන කරාම පස්සෙන් එන විශාල නිධානයක් තමයි දන් දීම දැන් බලන්න අනාථ පිණ්ඩික සිටුතුමා එදා දන් දීපු ඒ පිණේ කීර්තිරාවේ අදට ලෝකේ පුරාම දෙව් බමුන් පවා සාදුකාර දෙන කීර්තිරාවය විසාකා උපාසිකාවගේ ඒ මහා පිංකම් ඒ දානාලි පිංකම් අදට මේ දෙව් මිනිස් ලෝකයා සාදුකාර දිදී අනුමෝදන් වෙනවා මේ පින්කම්. ඒ නිසා අතහැරීම ත්‍යාග සම්පත්තිය දන් දීම ජීවිතයේ විශාල ධනයක්. ඒ අතහැරීමමයි තියෙන එකම ධනය. ඒ නිසා ඔබේ ශක්ති පමණින් පින්කම් කරන්න. හැම වෙලාවෙම පිනට නැඹුරු වෙන්න. ඒ කරන පින් නිතර නිතර සිහි කර කර සිහි කර කර සතුටු වෙන. අන්න ඔබ විශාල ධනවතෙක්. දැන් බලන්න කරුණ කීපයක් අපි කතා කරා. සද්ධා ධන, හිරි ධන, ඔත්තප්ප ධන, විරිය ධන, සුත ධන, ත්‍යාග අතහැරීම. පස්සේ ඊළඟට හත්වෙනි එක තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ගැඹුරු ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥානෙ. අන්නේ ධනෙ තමගේ ජීවිතය තුළ ඇති ඒ ධනෙ ඇති වෙන්නේ සද්ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය දීම තුළ. පිරිසිදු නිවරදි ධර්මය අහලා ඒ ඇසු ධර්මයේ නුවණින් විමසන් යෝනිසෝ මනසිකාරයේ අන්න ප්‍රඥා ධනෙ උපේන ආකාරය. බුදුරජාණන් වහන්සේගෙන් ආලවක අහනවා කතන්සු ලබති පඤ්ඤා. ප්‍රඥාව ලබන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානප්පත්තිය. සද්ධාවේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ නිවන කරා යන ධර්මය අහන. ඔන්න පළවෙනියටම කරන්න ඕන දේ තමයි සද්ධාවෙන් බණ අහන. ඒ අහන්න ඕනේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ නිවරදි ධර්මය සද්ධාවෙන් අහන. සුසුසා ලබතේ පඤ්ඤා අප්‍රමත්තෝ විචක්කනෝ. යසූ ධර්මය ප්‍රඥාව ලැබෙන තෙක්ම අප්‍රමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව නුවණින් හිතන්න කියන ප්‍රඥාව පහළ වෙනකම් ඒ ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙනවා නුවණින් විමසනවා. දැන් ඔබට තවත් තේරෙන්න මං සරලව කියන්න. දැන් අපි ධර්මය අහනවා. ඒ ධර්මය අපි අහනවා මේ ඇස අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. කනත් අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි. ගඳ සුවඳ අනිත්‍යයි. මේ දිවත් අනිත්‍යයි. දිවට දැනෙන රසත් අනිත්‍යයි. කය අනිත්‍යයි. කයට දැනෙන පහස අනිත්‍යයි. මනසත් අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු අනිත්‍යයි. දැන් මේ බණ ඇහුවාන සද්ධර්මය අහනවා. ඒ අහපු ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ තමා තුළින් බලනවා. ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා තමන්ගේ ඇහි ඇත්ත ස්වභාවයේ ධර්මානුකූල විමසීමස තමා තුළින් බලනවා. හේතුඵල වශයෙන් බලනවා. පංච උපාදානස්කන්ධ ක්‍රමයේ පටිච්ච සම්පාද ක්‍රමයේ හේතුඵල වශයෙන් විමසීමස බලනවා. අන්න එහෙම බලනකොට ඇත්ත නේන්න. මේ මම පරිහරණය කරන්නේ අනිත්‍ය වූ ඇස. ඇහැට පෙනෙන රූපත් අනිත්‍ය, ඇසත් අනිත්‍ය. මේ කනත් අනිත්‍යයි, කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. මේ නාසයත් අනිත්‍යයි, මේ ගඳ සුවඳත් අනිත්‍යයි. මේ දිවත් අනිත්‍යයි, දිවට දැනෙන රසත් අනිත්‍යයි. මේ කය, මේක අනිත්‍ය දෙයක්. කයට දැනෙන පහසත් අනිත්‍යයි. මේ මනසත් අනිත්‍යයි, මනසට දැනෙන අරමුණු මේවා අනිත්‍යයි නේ කියලා අර අහපු ධර්මයේ තමා තුලින් තමන්ට වැටහෙන්න පටන් ගන්න. අන්නේ වැටහීම තමයි ප්‍රඥාව, අවබෝධඥානෙ. අන්නේ ප්‍රඥාව තමන් තුල දියුණු කර ගන්න කෙනා, වඩා ගන්න කෙනා මහා ධනවතෙක්. ඒක මිල මුදල් වලින්, සල්ලි වලින් අගේ කරන්න බැරි තරම් විශාල ධනයක් උපදව ගන්න කෙනෙක්. ඒ නිසා පින්වතුනි, ඔන්නෝය වටිනා ධනෙ ඇති කරගන්න. ලෞකික වශයෙන්, භෞතික වශයෙන් මෙලව ජීවත් වෙනකොට මිල මුදල් අවශ්‍යයි. ඒ නිසා ඔබ ඉගෙන ගන්න, හම්බ කරන්න, රස්සා කරන්න, වීර්යවන්ත වෙන්න, උත්සාහයෙන් දිනු වෙන්න. බුදුරජාණන් වහන්සේ ව්‍යාග්ග පඤ්ච සූත්‍රයේ පෙන්නේ උත්තාන සම්පදා උත්සාහයෙන් නැගී සිටින්. ඒ හම්බ කරගන්න ධනෙ ආරක් සම්පදා, ඒවා රැක ගන්න, ආරක්ෂා කරගන්න. ඊළඟට සමජීවී කතා, ආදායමට ගැළපෙන වියදම් රටාවක් ජීවිතේ පුරුදු කරගන්න. පුළුවන් තරම් දම් පින්කම් කරමින්, පින් දහම් වල යෙදෙමින්, ගුණධර්ම පුරමින් ධාර්මිෂ්ඨව තමන්ගේ ධර්මානුකූල ජීවිතය ගත කරන්න. හැබැයි ඒ ධනේ මතක තියාගන්න, ඔබ කොච්චර මිල මුදල් වලින් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත්, මොන තරම් බිලියනපතියෙක් වුණත් ආදීනව දස්සා වෙනවා. ඒ සියල්ල යම් දවසක අතහරින්න වෙනවා. අනිත්‍යයි. මේ ලෝකයේ අංක එකේ ලෝකෙම කෝටිපතියා වුණත් ඔහු කවදා හෝ, කොතන හෝ, කොයි මොහොතේ හෝ මිය යනවා. ඒ මහා ධනස්කන්ධය ඔහුට අතහැරලා පරලෝ යන්න වෙනවා. හැබැයි ඔහු ඒ ධනියත් එක්කම ඔහු පින්කම් කරගෙන තිබ්බොත් අපි දන්නවා මේ ලෝකයේ ඉහළම කෝටිපතිව ගත්තා. ඔබ හිතන්න එපා මේ මිනිස්සු පින් කරන්නේ නැහැ කියලා. ඔවුන් බොහෝ තමන්ගේ ධනයෙන් විශාල මුදලක් ලෝකයේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් යොදවන සුලෝක පිළිකා රෝගීන් වෙනුවෙන් ලෝක වෛද්‍ය පරීක්ෂණ කටයුතු වෙනුවෙන් දුප්පත් රටවල් වලට ආධාර කරන් නැතිබැලි මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දෙන මේ වගේ ව්‍යාපාර මේ කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ ධනයෙන් කොටසක් වෙන් කර ඒව ඔවුන්ට විශාල පිනක්. එතකොට ඒ වගේ ඔබ කොච්චර ධනවතෙක් වුණත් එවැනි දේවල් ඔබේ ජීවිතේ පුරුදු කරන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දන්න උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පෙන්නවා ඉතාම ධනවතෙක් හැටියට බුද්ධ ශාසනය තුල ධනවතෙක් වෙන්න නම් කරුණු හතක්. ඒවට අපි කියනවා සත් ආර්ය ධනය. ආර්ය ශ්‍රාවකයාගේ ධනය. අන්නේ සත් ආර්ය ධනය ඔබ තුල තියෙනවා නම් ඔබ බුද්ධ ශාසනය තුල ධනවතෙක්.